ගරු කතානායකතුමනි, රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මේ ප්‍රකාශය කිරීමට මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට මුලින්ම මගේ ස්තුතිය පුද කරනවා. මේ සම්බන්ධයෙන් රජයේ අග්‍රාමාත්‍යතුමා හෝ ඊට අදාළ වෙනත් අමාත්‍යවරයෙක් යම්කිසි පිළිතුරක් පොදුවේ ලබා දෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, දැන් අපි ඉන්නේ රට අරාජිකත්වයට පත්වීමේ අනතුරක. යම්කිසි රටක් නරකම පාලනයට වඩා අරාජිකත්වයට වැටෙනවා කියන්නේ ඉතා භයානක බරපතල තත්ත්වයක්. එහි අත්දැකීම් පසුගිය කාලය තුළ අපි දැක්කා. මේ වෙන විට රට ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික කඩාවැටීමේ අනතුරකට පැමිණලා තියෙනවා. මේ වාතාවරණයේ ජනාධිපතිවරයාත්, අමාත්‍ය මණ්ඩලයත්, රටේ වගකීතු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම නිසි පරිදි මෙහෙවන්නේ නැති තත්ත්වයකට පත්ව ඇති බව ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. සෑම දෙනාම මේ ව්‍යාකූලත්වය තුළ තනි තනිව තමා තහවුරු වන්නේ කෙලෙසේදයි කල්පනා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, කලින් අනුරු කුමාරසනායක මන්ත්‍රීවරයා කිව්වා වගේ ජනාධිපතිවරණයට සල්ලි එක්කහු කරන්නේ කොහොමද? ඊළඟ ඡන්දෙට සල්ලි එක්කහු කරන්නේ කොහොමද? ඒ විදිහට තමයි මේ මහා ව්‍යසනය ඉදිරි ආණ්ඩුව කල්පනා කරනවා කියලා අපට හිතෙන්නේ. ගරු කතානායකතුමනි, මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට රට පැවතුනද මෙවර ආසියානු ජවනහා පිටිය තරඟයේදී රම්පදක්කම් කීපයක් සහිතව බලගත් රටවලට වඩා ඉහළින් සිටීමට හැකිවීම, ශ්‍රී ලාංකික ඔබ අප සැම සිත් තුළ ආඩම්බරයක් ඇතිවීම මෙහිදී ප්‍රකාශ කළ යුතුය. ඇත්ත වශයෙන් මෙවැනි අර්බුදයක් තුළ අපේ ළමයි ඉස්සරහින් යනකොට රම්පදක්කම දිනනකොට අපට විශාල ආඩම්බරයක් ඇති වෙනවා. නමුත් ගරු කතානායකතුමනි, ශෂිනි කෞශල්‍ය පෙරේරා කියලා ජාතික රිටිපැනීමේ සූර්ය වසර ගණනාව යන්තම් අවුරුදු 20යි අද වෙන විට මැද පෙරදිග ගෘහ සේවයට ගිහිලා තියෙනවා. ඇයගේ ප්‍රකාශය දෙරණ රූපවාහිනී නාලිකාවේ සහ වෙනත් නාලිකා සමාජ ජාල ගණනාවක මේක ප්‍රශ්න කෙරුණා. හෘද සාක්ෂියක් ඇති අපිට මේ ගැන දුකක්, කනගාටුවක්, කලකිරීමක් ඇතිවන්නේ නැද්ද? අපි ක්‍රීඩිකාවත් ජාතික මට්ටමට හදන්න අධ්‍යාපන අමාත්‍යංශය පුහුණු සැසිපවත්වමින් කොයිතරම් කැපකිරීමක් කරනවද? ඉතින් මෙවැනි වාතාවරණයකට අද රට වැටලා තියෙනවා. මං හිතනවා ඔබතුමන්ලා මේ ගැන අවධානය යොමු කරයි කියලා. පසුගිය දිනක රූපවාහිනී නාලිකා විකාශය, ඒ වගේම මං කියන්නට ඕන මත්ද්‍රව්‍ය භාවිතාව සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා දන්නවා. විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාව ඇතුළත අද ඉතා බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. පහුගිය කාලේ කොරෝනා නිසා, විවිධ හේතු නිසා රට වසා තැමුණු තත්ත්වයක් වගේ තමයි තිබුණේ. දරුවෝ ඉස්කෝලේ ගියේ නැහැ. ස්මාර්ට් ෆෝන් දුප්පත් පවුල්වලට තිබුණෙත් නැහැ. ඒක හන්දා සූම් වලින් ළමයි ඉගෙන ගත්තෙත් නැහැ. අවුරුදු දෙක තුනක් යනකොට දරුවෝ අවුරුදු 14, දරුවෝ අවුරුදු 17 වුණා. ඊට පස්සේ කිසිම ඉස්කෝලේකට යන්නේ නැයි තත්ත්වයකට පත් වුණා. ඒ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් අදවන විට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒක ඉතාම බරපතල තත්ත්වයක්, විශේෂයෙන්ම යන්තම් අවුරුදු 17 18 වෙච්ච ළමයි. ඒ වගේම අපි දන්නවා ලංකාවේ ඉස්කෝල වර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන් මේ කොළඹ අපි නගර සභා සීමාව කොළඹ අවට ගත්තොත් මේ ඉස්කෝලවල ළමයි 100-200ක් ඉන්න මහාවිද්‍යාල තියෙනවා. ඒවට දෙමළ, සිංහල, මුස්ලිම් දුප්පත් ළමයි යන ඉස්කෝල, මේ සුපිරි ඉස්කෝල නෙවෙයි. මේ ඉස්කෝලවලට දරුවන් පැමිණීමේ ප්‍රවණතාවය 100%කට වඩා පල්ලෙහාට ඇවිල්ලා 50%ක් තරම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේකට හේතු දෙකක්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම එක හේතුවක්. සුහිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා දන්නවා, එතුමත් එක්ක අපි සාකච්ඡා කළා. එතුමා සෑහෙන උත්සාහයක් කළා මේක වළක්ව ගන්න. අපි දිවා ආහාරය දෙන වැඩ පිළිවෙලක් මම එතුමට යෝජනා කළා. එතුමා සම්පූර්ණ ධෛර්යය දීලා අපි LOLC එකේ සහ මේ ආධාරූපකාරය යටතේ ඉස්කෝල කීපයක 12න් පස්සේ හවස 4 දක්වා වෘත්ති අධ්‍යාපනයත් එක්ක පාසල පැවැත්වීමට අපි උත්සාහ කළා, අඩු ගානේ නියම ව්‍යාපෘතියක්වත් කරන්න කියලා. නමුත් මේ වගේ තනි පුජ්‍යල එක එක තන උත්සාහයක් නෙවෙයි. අද රටේ මේ මත්ද්‍රව්‍ය භාවිතාව වැළැක්වීම සඳහා තනි උත්සාහයක් නෙවෙයි, ජාතික කැඳවීමක් කළා. ඒ අදාළ අමාත්‍යංශ සියල්ල මේකාබද්ධ වෙලා අපිට කැඳවන්න අපි කැමති. අපි ආණ්ඩුව ගැන මොනතරම් විවේචන තිබුණත් රජයේ පැත්තේ මේකට මැදිහත් වීමක් අපි කරන්න ඕන. අද මේ ගරු සභාවින් ඇමතිවරු දන්නවා කැලණි පාර්ලිමේන්තු නට්ටන් බෝල්ට් ගලවල, කේබල් ගලවල, ඒක එතන විතරක් නෙමෙයි මේ රාජගිරි පාර්ලිමේන්තුරේන පාරෙත් දැන් මාස 3කට කලින් මේ විදිහටම නට්ටන් බෝල්ට් ගලවන සිද්ධියක් ඇති වුණා. මේක හැමතැනම සිද්ධ වෙනවා. ගෙවල්වල ජීවත් වෙන්න බෑ. හැම තැනම මංකොල්ල කෑම්. කොළඹ අවට විශේෂයෙන්ම මේක ඉදිරියේදී මිනි මැරීම් දක්වා යන බරපතල තත්වයකට රටපත් වෙන එක වළක්වන්න බෑ. දැන් තියෙන හුදකලා හොරකම් ඊට පස්සේ සංවිධානාත්මක හොරකම් බවට මේක පරිවර්තනය වීම වළක්වන්න බෑ. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්තියම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි හමුදාවේ ඉන්න නිලධාරීන් කීපයකට මම කතා කරා, පොලිසියට කතා කරා. එයා කියනවා දැන් කලින් වගේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ තරම් බරපතල අනතුරක් තියෙද්දි මේ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කිසිම මෙහෙයුමක් නැහැ. ඒකයි මම මුලින්ම කිව්වේ ගරු කථානායකතුමනි, විශාල සංස්කෘතික කඩාවැටීමකට අද රටපත් වෙලා තියෙනවා. කොළඹ හිතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල විශාල දුගීකමක් පවතිනවා. විශේෂයෙන්ම අද විවිධ ජාත්‍යන්තර ආයතන ලංකාව සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා ගණනාවක් කරලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ජනගහණයෙන් භාගයකට පමණ නිසි ආහාර වේලක් ඇති බව පිළි අරගෙන තියෙනවා. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඉතින් අපි කාලබීල අපි ලොකු වාහනයක නැගලා අපි ඇමතිකම් කරාට වැඩක් තියෙනවද? අපි මේ රටේ ජනතාව පත්තල ඉන්න අන්ත දුගී තත්ත්වය ගැන අපට හැඟීමක් තියෙනවද? විශේෂයෙන් මේ කොළඹවට දුගී ප්‍රදේශවලට, ඒ වගේම වතුකරේ දෙමළ ජනතාවගේ කම්කරු ජනතාවගේ ගෙවල් වලට ගියාම තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයකට දැන් පත්වලා තියෙනවා. අපි මෙවැනි දුෂ්කරතාවයක් ඇති වුණාම අපිට කරන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මොකද්ද වැඩ පිළිවෙල? අපි යෝජනා කරා මේ සභාවට කීප අවස්ථාවක ලංකාවේ ආහාර සුලභතාවයක් ඇති කරන්න අපට යන්නේ මාස 4ක 5ක වගේ කෙටි කාලයක්. ගරු කථානායකතුමනි, අද මිනිස්සු නිකම් බලන් ඉන්නවා. අපේ සෑම ගෙවත්තක්ම විශේෂයෙන්ම කොළඹ නගරේ හැරුණම බොහෝ ගම් පියස්වල කොළඹින් ආවට ප්‍රදේශවල හැමෝටම පර්චස් 4ක් 5ක් 7ක් 8ක් 10ක් 12ක් අක්කර කාලක් තියෙනවා. මේ හැම ගෙවත්තක්ම වගා කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරා නම් ආහාර සුලභතාවයක් ඇති වෙනකොට අද කිලෝවක් ආහාර කිලෝවක් රුපියල් 1000ක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සෙක් අද වෙළඳපොළට ගිහිල්ලා අද ආහාර කිලෝවක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතාම බරපතල තත්ත්වයක්. විශේෂයෙන්ම කොළඹ දුගී පැල්පත් වාස දුගී ජනතාව ජීවත් වෙන ප්‍රදේශ වතුකරේ මිනිසුන්ගේ මූලික පෝෂණ තත්ත්වය, විශේෂයෙන්ම දරුවන්ගේ උපදින දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයකට අද පත්වලා තියෙනවා. මෙම පාර්ලිමේන්තුවේ මැතිවරණ නැතුළු අපි සියල්ලෝම එක්ක සෑම ගෙවත්තක්ම සකසුරුවම් කිරීම හා ගෙවතු වගා ජාතික මෙහෙයුමක් පටන් ගත්තේ නම් මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ අපේ පොළවේ මීට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. පිටරටවලින් අල ලුණු බිත්තර කිරිපිටි ඇතුළු ආහාර පාන ගෙන්වීමට තවමත් ඩොලර් බිලියන 1.5 පමණ මුදලක් අපි වියදම් කරනවා. රට තුල ආහාර සුලභතාවයක් ඇති කළ විට මේ ප්‍රශ්නය විසඳෙනවා. එසේ වුවත් අඩුම තරමේ ගොවියාගේ වීටිකවත් සාධාරණ මිලකට විකුණා ගැනීමට බැරි තත්ත්වයක් අද ඇති වෙලා තිනවා. ගොවියෝ අන්ත අසරණ තත්ත්වයට ගොවි කලාපේ ගොවියෝ පත් වෙලා තියෙනවා. සාමාන්‍යයක් ලෙස දේශීය නිෂ්පාදන පිටරට යැවීමෙන් වසරකට ඩොලර් බිලියන 2ක් රටට ගලා එන අතර එයත් අද නතර විය යුතු තත්ත්වයක් ඇතිලා තියෙනවා. ගරු කථානායකතුමනි 12ක් පමණ අපට ලැබෙනවා. මම සඳහන් කළ තියෙන 2යි කියලා එක වැරදීමක්. ඒ කියන්නේ හැම මාසෙකම අපි ඩොලර් බිලියනයක් විතර අපේ ජාතික නිෂ්පාදන පිටරට යවලා අපි ගෙන්න ගන්නවා. අපි ව්‍යාපාරිකයොත් එක්ක සාකච්ඡා කරා දැන් සති 3කට කලින්. අපි ඇහුව මේ ඩොලර් ලංකාවට එන එක අඩු වෙලා තියෙන්නේ ඇයි කියලා. ඒගොල්ල කියන්නේ හිටිගමන් ඩොලරය වැඩි වෙනවා, හිටිගමන් අඩු වෙනවා. 7.5කින් රුපියලකින් 2කින් නෙවෙයි, ඩොලරයේ අගේ අඩුවීම එකවරටම රුපියල් 10යි 15යි. එතකොට දේශීය ව්‍යාපාරිකයෝ කිසි කෙනෙක් දැන් හිතන්නේ නැහැ මේ දේශපාලකයෝ ගැන, රටේ මුදල් අමාත්‍යංශ ගැන, මහා බැංකුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒක හන්ද මොකද්ද කරන්නේ? තමන් හම්බ කරගත්ත ඩොලර් ටික පිටරට ආරක්ෂිත තැනක තැන්පත් කරලා තමන්ගේ ගනුදෙනු ව්‍යාපාර කරන තත්ත්වයට ඒගොල්ල පත් වෙලා තියෙනවා. මේ වගේ අර්බුදයක් තුල රටට ඩොලර් අවශ්‍යයි. විදේශවල ඉන්න අය, රටේ ඉන්න ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් රට ශක්තිමත් කරන්න ඕන. එහෙම හැඟීමක්, ජාතික හැඟීමක් ඇති කරන විදියට සමාජ මෙහෙයුමක් රටේ දියත් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසාද විශාල වශයෙන් ව්‍යාපාරවල කඩාවැටීමක් වගේම රටට විදේශීය මුදල් ගලා එීම සම්පූර්ණයෙන් දවසෙන් දවස අඩු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ නිසාම දේශීය ව්‍යාපාරිකයන් තම මුදල් කොහේ හෝ විදේශ රටක තබා ගැනීමට උත්සාහ කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට අපිට කිසි කෙනෙකුට ව්‍යාපාරිකයන්ට දෝෂයක් කියන්න බෑ. IMF එක තුලින් බලාපොරොත්තු වෙන එකම දේ ණය ලබා ගැනීමයි. අතවසේම ගරු කතානායකතුමනි මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති. 2015 2017 ආණ්ඩුව බලයට ගේන්න මමත් කැප වුණ කෙනෙක්. අපි ජන බලයට ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්. හැබැයි අපිට කොත් එක්ක හුණා කියලා ලොකු කතන්දර කිව්වා. දැන් පත් කරන් තියෙන කවුද? ජනාධිපති කරලා එයා කරන හැම දෙයකම මෙහි කියාගෙන ඉන්නේ කවුද? නීති විරෝධී මහ බැංකු පනත. ඇත්ත වශයෙන්ම මේක නීති විරෝධී පනතක්, අලුතින් හදපු මහ බැංකු පනත. අපි උසාවියට නොගියන ජනමත විචාරණයකට තුරු දෙන වගන්ති කීයක් තිබුණද? අපි ගැන කිසිවක් කතා කළේ නැහැ. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ සභාවේ වගකිය යුතු ඇමතිවරයෙක් උත්තරයක් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි.
හරි. වෙරයි. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේ විසින් 27.2 යටතේ අසන ලද ප්‍රශ්නේ අවසානයේ එක ප්‍රශ්නයක් යහන්නේ. ඒතු සඳහන් ජාතික වශයෙන් පැන නැගීති ප්‍රශ්න ඔබතුමා පිළිගන්නේද? ඒ පිළිබඳ ඔබතුමන්ගේ අදහස කවරේද? එතකොට මේක ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කරලා තින්නේ. එතුමා වෙනුවෙන් මෙතන අමාත්‍යංශ කීපයකට අදාළ ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයකින් පිළිතුරු බලාපොරොත්තු වුවත්, ඉතින් ඒක නිසා මම අධ්‍යාපනයට අදාළ වන්නා වූ කොටසට මම පිළිතුරු දෙන්න. අපේ බන්දුළු ගුණාධන ඇමතිතුමා විසින් අර පාලං වල ඇන ගැලවීම සම්බන්ධයෙන් පිළිතුරු පුළු එතුමා තමයි ඒකට පිළිතුරු දෙන්නේ. ඔව්, ඒ ටික එතුමා ඒ කොටසට පිළිතුරු දෙවි. ගරු කතානායකතුමනි, අපේ පූජ්‍ය රතන ස්වාමීන් වහන්සේ විසින්ම අවධානය යොමු කළ දැන්ට වර්ෂයකට පමණ පෙර ආසන්න කාලයක් තුළදී අපි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් පද්ධතිය තුළ දිවාහර ලබා දීම, ඒකම මද්‍රව්‍ය නිවාරණය, ඒ වගේම වෘත්තීය පුහුණුව කියන කොටස් තුන රාජගිරිය ප්‍රදේශයේ නුගේගොඩ ශ්‍රී ජාතනපුර පාලේ කොට්ටාසේ පාසල් තුනකත්. හැබැයි ඉතින් අමතරව මම මුළු කොළඹ නගරේ කොළඹ කලාපයේ පාසල් 144ක් තියෙනවා. එයින් 21ක් ජාතික පාසල්, 21ක් රාජ්‍ය ආධාර ලබන වූ පෞද්ගලික පාසල්. ඉතිරි පාසල් වලින් 18ක් අපි හඳුනාගත්ත දිවාහාරයේ සහ උන්වහන්සේ සඳහන් කරන ඒ දරුවෝ 200ට අඩු පාසල්. ඒ පාසල් 18 සඳහාම අපි තව වැඩපිළිවෙළක් යෙදුවා දිවාහාර වෙල් ලබා දෙන්න. ලොකු පාසල් වලින් ඒ පාසල් වලට මාස 3කට අවශ්‍ය ටර්ම් එකට අවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය දෙනවා. ඒ පාසල මගින් දෙමාපියෝ එක මේ රොටේෂන් එකක් ඇත්ත ආහාර පිසල දරුවන්ට ලබා දෙනවා. ගෑස් ටික නොමිලේ ලබා දෙන්න, ලිප් ටික නොමිලේ ලබා දෙන්න, යුටෙන්සිල්ස් ටික, ඒක අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න අපි මැදිහත් වෙලා කොළඹ කලාපෙන් අධීක්ෂණයට දැන්ටත් ඒ කටයුත්ත වෙනවා. දෙයිලඟ කාරණේ මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙළ පටන් ගත්තා. මේ නිශ්ශබ්දව ඉන්නේ නැහැ කවුරුත්. මම මාසිකව පළාත් අධ්‍යක්ෂවරු 9 දෙනාම ගන්නවා බලධාරින් එක්ක සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. ඒ න්‍යායපත්‍රයේ එකක් තමයි දිවාහාර වෙල් ලබා දීම, පොත් ටික ලැබුණද, නිලැඳුන් ටික ලැබුණද, ඊළඟට ගුරුුණතාවයන් සම්බන්ධයෙන් වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් සහ මද්ද්‍රව්‍ය නිවාරණය එක අයිටම් එකක් හැටම වෙන් කරලා තියෙනවා. ඒ නිසා පළාත් 9ටම අපි උපදෙස් දීලා, ඒ කොළඹ විතරක් නෙවෙයි වෙනත් ප්‍රදේශ සමයේ කොළඹ මට්ටමින් අනිත් ඒවා ඒ தത്വේ නැතුව ඇති. නමුත් නුවර නගරේ වෙන්න පුළුවන්, යාපනයේ නගරේ වෙන්න පුළුවන්. ඒ සියල්ල පළාත් බලධාරීන්ගේ අධීක්ෂණයට වෙනවා. කොළඹ නගරේ පමණක් අපි වෙනම කවුන්සිලින් වලට අදාළ ගුරුවරුන් කැඳවලා මද්ද්‍රව්‍ය නිවාරණංශයේ පොලිසිය, ජාතික අන්තරායකාරී ඖෂධ නියාමන අධිකාරිය මේ සියල්ලත් එක්ක එකරාස් කරලා වැඩමුළු පවත්වලා ඒ අයව දැනුවත් කරලා තිනවා කොහොමද මේක පාලනය කරන්න කියලා පාසල් තුල. හැබැයි මම පැහැදිලිව කියනවා, පහුගිය කාලේ එක්තරා වකවානුවක අතිශෝක්තියෙන් යුතුව සමහර මාධ්‍ය වාර්තා කළා මේ දින දෙක තුනක් එක දිගට මේ පාසල් සම්බන්ධයෙන්. ඉතින් ඒක එක පැත්තකින් ඒකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් එනවා. අපි මේක කරන්නේ ඊටාම සූක්ෂමව මේ දරුවන්ව පෙළන්නේ නැතිව, පාසල් ප්‍රජාව පීඩාවට පත් කරන්නේ නැතිව. මොකද මම සාකච්ඡාවට ගණනාවක් තියෙනකොට අපිට ලබා දුන්න උපදේශය තමයි අන්තරායකාරී ඖෂධ නියාමන අධිකාරිය, ඒකේ වෛද්‍යවරු, වෛද්‍ය විශේෂඥයින්, මනෝ වෛද්‍ය විද්‍යාඥයින් මේ සියල්ලම එකතු කරගෙන මේ අපි කටයුත්ත කළේ. ඉතින් හැබැයි ඒක අපේ මට්ටමින් අධ්‍යාපන අමාත්‍යංශය හැටියට අපි මාසිකව මේක යම් අධීක්ෂණයකට ලක් කරනවා පළාත් බලධාරීන්ගෙන් ඒ අය කලාපෙට යනවා ඒ ආකාරයෙන් අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන හැබැයි මට යෝජනා කරන්න පුළුවන් මේක දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නියාපත්‍රයට දාගත්තොත් මේක වඩාත් effective හැටියට ඒ ප්‍රදේශවල MOH ඔෆිස් එක පොලිසිය අනිත් බලධාරීන් එකතු කරගෙන ගම්මට්ටම දක්වාම යවන මට්ටමට යන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා මම ඒකට යෝජනාවක් තියෙනවා ඒක ඉදිරිපත් කරලා තිනවා දැන් ගරු කථානායකතුමනි ප්‍රශ්නේ උතන නෙමෙයි තින්නේ මේ මද්ද්‍රව්‍ය සහ මත්ත්ව සම්බන්ධයෙන් දරුවන්ට වඩා ප්‍රශ්නේ තින්නේ වැඩිහිටියෝ ආදර්ශ වෙන්න ඕනේ දැන් මේ බලන්න ගරු විපක්ෂ නායකතුමනි අද ලංකාදීප පුවත් පත්‍රයයි දිවයින පුවත් පත්‍රයයි මම මේක කියවන්නේ නැහැ මම මේක කියවන්නේ නැහැ අද දිවයිනේ මේක බලන්න තින එක මේ මේ මයි අංගන ප්‍රදේශයේ කලාපයක එක්තරා ගුරු නිවාසයක වෙච්ච සිදුවීම. අනිත් එකේ ලංකාදීපේ තුන්වෙනි පිටුව. ඉතින් දැන් බලන්න මෙතන විනය ආරක්ෂා කරන්න ඉන්න අය. ඈ මෙහෙමනම් හැසිරීම ගම්මු එකතු වට වෙලා මේක පොලිසියට දැනුම් දෙලා මෙහෙම කළා නම් රෝහලට අතුලත් කරන්න සිදු වුණා නම් හරි මං හිතනවා අපි මේ හැමතැනින්ම පූජක පක්ෂයෙන් මේකට එකතු වෙන්න ඕනේ. මේ මේ ඒකනේ මේ කියන්නේ. එතකොට දැන් මේ කොහෙද විනේ? ළමයින්ගේ විනේ හදන්නේ කොහොමද? පාසල් වල විනේ හදන්න ඉන්න අය හැසිරෙන ආකාරය මෙහෙමනම් අද මාධ්‍ය වාර්තා කරලා තියෙන හැටියට. ඉතින් ඒ නිසා මං හිතනවා මේකට කලෙක්ටිව් එෆෙක්ට් එකක් ඕනේ. ඔබතුමත් ඔව් නෑ මම ඔය ඒක ඒක වෙනකයි ඒක වෙන කතාවක්. ඔව් නෑ නමුත් මම කියන්නේ අපි මේ හැමෝගෙම හැමෝම මේ 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 මට වගකීතු නිසා එතුම උන්වහන්සේ ඒක තමයි කියන්නේ ඔක්කොම එකතු වෙලා මේකට වැඩපිළිවෙළක් යදන්න ඒකට මම නම් සූදානම් අධ්‍යාපන අමාත්‍යංශයට අපි උපරිම වශයෙන් කටයුතු කරන අපේ බඳුළු ගුණදන මැතිතුමා එතුමට අදාළ ප්‍රශ්න කොටසට පිළිතුරු දෙවි
කොහොමද සුටි අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන හා මහා මාර්ග කරු අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි ඊයේ දිනේදී අපේ උගත් මිත්‍ර නීතිඥ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මේ ගරු සභාවේදී විශාල අවධානයක් යොමු කළා. අවකැලණි පාලමේ හැන විශාල සංඛ්‍යාවක් ගැලවීම පිළිබඳ මට ඒ පිළිබඳ පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වර්ෂ 2021 11 21 වෙනි දින වැඩ නිමවා ජනතා අයිතියට පත් කරන ලද නවකැලණි පාලමේ 2013-10-27 වෙනි දින වැඩ නිම කරන ලද අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මීට දවසක පමණ කාලයක සිට බාහිර පුද්ගලයන් විසින් සිදු කරන ලබන නොයෙක් හොරකම් වලට ලක්වීම පටන් ගන්නා ලදී. එෙහිදී මුලින්ම අධිවේගී මාර්ග රක්ෂිත වැඩ කොටසේ සොරකම් කිරීම වලින් පටන් ගන්නා ලද මෙම විනාශකාරී ක්‍රියාවන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මධ්‍ය විදුලි පහන් වලට සහ විදුලිය සපයන තඹ විදුලි රැහැන් කැපීම දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම මේ වන විට සොරොන් විසින් නවකැලණි පාලම් ව්‍යාපෘතියේ අපවාහන ජලපද්ධතියේ PVC නල කොටස් වායු සමීකරණ යන්ත්‍ර කොටස් පාලමේ නිරීක්ෂණය සහ නඩත්තු කටයුතු සඳහා යකඩ පාලමේ යටිපැත්තේ ඉඳිකර ඇති පදික පාලමේ වෝක්වේ ආරක්ෂක වැටේ GI බට සොරකම් කිරීමද සිදු කර ඇත. ඒ අනුව කොළඹ කටුනායක නවකැලණි පාලමේ පාත් සඳහන් කොටස් සොරකමට ලක් වෙලා තිබෙනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පටන් ගන්නා රථවාහනවල ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක වැටේ කොටස් සොරකම් කිරීම. අධිවේගී මාර්ගයට සතුන් සහ අනවසර පුද්ගලයන් එම වැළැක්වීම නැති රක්ෂිත සීමා වැට කොටස් සොරකම් කිරීම. දිසා පෝරු සොරකම් කිරීම. අධිවේගී මාර්ගයේ කිලෝමීටර දක්වන පෝරු සොරකම් කිරීම. මධ්‍යම තීරුවේ ඇති විදුලි පහන් වලට විදුලිය ගෙන යන තඹ රැහන් හොරකම් කිරීම. ඊට උඩින් අතුරා ඇති ජලය බැස යන කානුව විනාශ කිරීම. මාර්ගයේ ආලෝකකරණය සඳහා යොදා ඇති විදුලි පහන් කණු සොරකම් කිරීම. මේ සිද්ධ වෙලා තිබෙන කලාපයේ වටිනාකම මධ්‍යම තීරුවේ තඹ විදුලි රැහන් සොරකම්ම දල වටිනාකම මිලියන 286යි. එන නෙමේ මේ මධ්‍යම තීරුවේ තඹ විදුලි රැහන් සොරකම් කිරීමෙන් මිලියන 286යි. ඒක වෙලා තියෙන්නේ 2021 සැප්තැම්බර් සිට 2023 ජූලි දක්වා. විශේෂයෙන් කොයිඩ්දානමේ වසංගතයේ යටතේ රට වැසීමත් විදුලි අර්බුදයේ යටතේ බොහෝ කාලයක් විදුලිය සම්පූර්ණයෙන් විසන්ධි කරලා තිබීමත් විදුලිය කරවලේ සිටීමත් තියෙන කාලවල මේ සඳහා වැඩි වශයෙන් පාවිච්චි වෙලා තියෙන බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේ විදුලි තඹ විදුලි රැහෙන් තමයි වටිනාකම වැඩි ඇන නෙමෙයි මිලියන 286යි. දිසාපුවරු හොරකම් කරලා තියෙනවා මිලියන 1.5ක්. ආරක්ෂක වැටේ කොටස් මිලියන 2.9යි. ශබ්ද භාෂක පූර්ව සොරකම් කිරීම මිලියන 3යි. විදුලි කණු සොරකම් කිරීම මිලියන 1යි. දල අලාභය මිලියන 294.4යි. මේ 2021 සිට 2022 මැයි දක්වා එතකොට නව කැලණි පාලම් ව්‍යාපෘතිය මෙහෙමයි. ඒ කැලණි පාලම් ව්‍යාපෘතිය ගැන තමයි ජයසේකර මන්ත්‍රීතුමා සඳහන් කළේ ඇන ගැලෙව්වයි කියලා. ඒක සම්පූර්ණ සාබද්ද ප්‍රකාශයක්. යකඩ පාලමේ නිරීක්ෂණ නඩත්තු කටයුතු සඳහා පාලම යටිපැත්තේ ඉඳිකර ඇති පදික පාලමේ ආරක්ෂක ඇඳිවලට යොදා ඇති GI බට හොරකම් කරලා තියෙනවා. කැලණි පාලමේ එකතු වෙන වැසි ජලය ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අපවහන ජල පද්ධතිය ඇති අධික ඝනකමකින් යුත් PVC බට හොරකම් කරලා තියෙනවා. නව කැලණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පනි ගණක පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවර බාහිරින් සමීකරණ කොටස් හොරකම් කරලා තිබෙනවා. නව කැලණි පාලමේ දර්ශනීය ආලෝක රටාම වන විදුලි පහන් ටික හොරකම් කරලා තිබෙනවා. එතකොට කැලණි පාලමට වෙලා තියෙන අලාභය මෙහෙම. නව කැලණි පාලමට GI බට හොරකම් කිරීමේ මිලියන 4.4යි. වායු සමීකරණ යන්ත්‍ර කොටස් හොරකම් කිරීමේ මිලියන 0.25යි. දර්ශනීය ආලෝක රටාම වන විදුලි පහන් හොරකම් කිරීමේ මිලියන 1යි. මුළු අලාභය මිලියන 5.9යි. එතකොට නව කැලණි පාලමේ මිලියන කෝටි ගානක ලාභයක් වෙලා නැහැ. ඇන ගලෝල නැහැ. ඒ ඇන ගලවන්න බෑ. මොකද ඒ ඇන ගැලවීම සඳහා විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම් විසින් ගේන්න ඕනේ. එහෙම නැත්නම් පාලං අනතුරට ලක් වෙනවා. එහෙම ඇන ගැලවීමක් නැහැ. මේක නිකන් ඇන ගන්න හාමුදුරුවෝ ගිහිල්ලා වැඩලා මේ එතකොට මේ නිසා ගරු කතානායකතුමනි මේ ප්‍රකාශය තුළ අපිට තව එක කොටසක් තිබෙනවා. අධිවේගී මාර්ගයේ හොරකම් සම්බන්ධයෙන් මේ වන විට මේ ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පොලිසිය ස්ථානවලට පැමිණිලි ගුරු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය ස්ථාන මගින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සිදු කරනවා. දෙක අධිවේගී මාර්ගවල සිදුවන හොරකම් සම්බන්ධ පොලිස්පතිතුමා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා එතුමා දැනුවත් කර මෙම විනාශකාරී ක්‍රියාවන් මර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා තිබෙනවා. තුන අවස්ථා කීපයකදී අධිවේග මාර්ග පොලිසිය දැනුවත් කර මුර සංචාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීම් කර තියෙනවා. ඒ අනුව මේ වන විට නව කැලණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලවට අධිවේගී මාර්ග පරීක්ෂණයේ ආරක්ෂාවට එම ස්ථානයේ පොලිස් කණ්ඩායමක් රාජකාරී යොදවා තිබෙනවා. වට්ස්ඇප් ගෲප් හදලා මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිසිය අතර සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම මගින් දෙපාර්ශ්වය සබත්තා වැඩි දියුණු කරලා තිබෙනවා. ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා සමග මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා ගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අංශ සහ පෞද්ගලික ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. මේක ජාතික වශයෙන් අපි මේ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි අනුරාධපුර ප්‍රදේශයේ මේ වෙනම ඩක්කුවක් හදාගෙන හයි කරලා තියෙන රේල් පිරි ගලවගෙන යාම පිළිබඳ ඒක සම්බන්ධ වෘත්තීය සමිතියවල හිටපු නායක කාරකාදීන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ පවත්වලා තියෙනවා. මං ඊයේ දිනේදී පොලිස්පතිතුමාටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි කීවා මේ පිරි ගැලවීම මහා විශාල අනතුරකට ලක් වෙන්න පුළුවන්. රටේ ජනතාව රේල් පිල්ලක් ගලවලා පාලමක් ගලවලා මේක වුණත් මේක මුළු ජාතියටම කරන විශාල අපරාධයක්. ඒ නිසා ඒ අයගේ තියෙන දේශපාලන සම්බන්ධකම් හෝ වෘත්තීය සමිති වල බලපුරුම්කාරකම් වලින් තොරව අපක්ෂපාතී ලෙස මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පුද්ගලයන් අල්ලලා දඬුවම් කිරීමේ කාර්යයට කරන්න ඕනේ. කාගේ ආණ්ඩුවක් තිබුණත් කවුරු ආණ්ඩු කළත් නැතත් මේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ආරක්ෂා කිරීමේ ජාතික වගකීම ඉෂ්ට කරන්න අපි වැඩ කළ යුතුයි කියලා අපි හිතනවා.
සසන්තල ගේවන්න මන්තුම.
අදාළ කොටස තිබෙනව මම සභාගත කිරීමට සහ හැන්සාර්ගත කිරීමට අවසර ඉල්ලන.
වරප්‍රසාද ප්‍රශ්නේ රෝහිත අභයගුණවදන මෙතුම. එන්නේ නැහැ.
ගරු කථානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඔබතුමාට සියලු ලිවි කියවිලි බාර දුන්නා. මම කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 2001 වර්ෂයේ ඉඳන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව අවුරුදු 23ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත්, එවැගේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා තියෙනවා. පහුගිය දින කීපයේ තුළ ගරු කථානායකතුමනි, සමාජ මාධ්‍ය ජාලවල සහ වෙබ් අඩවිවල සහ අනෙකුත් ප්‍රවෘත්ති ජාලයන්වල මාගේ පුතණුවන් වන මගේ එකම පුතා අයේෂ් අභයගුණවර්ධන ගේ විවාහ මංගල්‍යය කියලා, මගේ පුතාගේ විවාහ මංගල්‍යය කියලා උත්සවයක් උපුටා ගනිමින් විශාල රථපෙළපාලියක් ගරු කථානායකතුමනි හෙලිකොප්ටර් යානයකින් ඇවිල්ලා ඒ මනාල යුවළ බහිනවා. ඊළඟට රථවාහන විශාල ප්‍රමාණයකින් යන ඒ සියලුම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, මගේ අයේ ශබේගුණවර්ධන මගේ පුතා නීතිවේදී ශිෂ්‍යයෙක් ලෙස තාම අවුරුදු 20යි ඉගෙන ගන්න දරුවෙක්. ඒතර මේ ක්‍රියාවලිය තුළ මගේ දේශපාලන ජීවිතයට තාමත් මගේ ප්‍රතිරූපයට ලොකු හානියක් කරලා තියෙනවා ගරු කථානායකතුමනි. මේවා සමාජ මාධ්‍ය දකින අය නොයෙක් විදිහට මේක විග්‍රහ කරමින් නොයෙක් විදිහේ දේවල් කරනවා. ඉතින් විශේෂයෙන් මේ වෙන විට ඔබතුමාට මතක් කරනවා මගේ පුතා විවාහයක් වෙලත් නැහැ, එක පුතෙක් ඉන්නේ. ඉතින් මේ වගේ කරන එක සම්බන්ධයෙන් මේ සියලු විස්තර මේ CD පටය, ඒ වගේම අනිකුත් ලිපිගොනු සියල්ලම ගරු කථානායකතුමනි අපේ පාර්ලිමේන්තුව තුළ අපිව ආරක්ෂා කරන්න ඉන්න ඔබතුමා. ඔබතුමා තමයි අපේ නායකයා. අපිට ඇවිල්ලා දෙයක් කියන්න, වරප්‍රසාද ප්‍රශ්නයක් ඔබතුමාට කියන්න තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේක ආණ්ඩුව වෙන්න පුළුවන්, විපක්ෂය වෙන්න පුළුවන්, මේ 225ම බලා ගැනීමේ වගකීම ඔබතුමාට තියෙනවා. මේක අද මට කරලා හෙට විපක්ෂය කෙනෙකුට වෙන්න පුළුවන්, ඊළඟ දවසේ ඔබතුමාට වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු කථානායකතුමනි, මම ඒ සම්බන්ධයෙන් සියලුම ලිපිගොනුවල පළවෙනි බන්දුල කරුණාරත්න කියන කෙනා ඔහුගේ සමාජ මාධ්‍ය ජාලයේ ඔහුගේ වෙබ්සයිට් එකට ගියාම, මම මේක කාගෙවත් පක්ෂකටවත් කාටවත් කරන අපහාසයක් නෙවෙයි, ඔහුගේ ප්‍රොෆයිල් එකට ගියාම ඔහු JVP සමාජිකයෙක්. ඒක ලිඛිතව මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඔව්. ඒ නිසා අනිත් කෙනා නිමලසිරි කුරේ, එයා සමාජ අරගල සමාජිකයේ. අනිත් කෙනා කවි කවීතා, මෙයා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ෆොටෝ එක තමයි මෙයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ. ඊට පස්සේ තව ඉන්නවා රීෂා ෆාහිම්, එයත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. ඊළඟ කෙනා සුරංග පුෂ්පකුමාර බහරේන් වලින්, ඔහු JVP එකේ සමාජිකයෙක්. ගාමිණී සලුවඩන, ඔහුත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. එවැගේම ක්‍රිෂ්මේන්ද්‍ර බාලසූරිය, ඔහුත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. ටෙනිස් ඔෆ් ඒෂියා කියන, වොයිස් ඔෆ් ඒෂියා කියන මේ පුවත් සපේන ආයතනයුත් තියෙනවා. ඉතින් ගරු කතානායකතුමනි මේක එක තැනක තියෙනවා. ඔබතුමාට මතක් කරන්න ඕන ඔවුන් කියනවා මේ රට මංකොලොත් වීම ගැන අහන්න දෙයක් තියෙනවද? මුං හොරා කාලා මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ මේ මුංගේ වෙඩින් ගන්න විදිය කියලා. ඉතින් මගේ පුතා කසාද බැඳලා නැහැ. මගේ දිස්ත්‍රික්කේ සහෝදර ඇමතුමා ඉන්නවා. ඒ දරුවෝ දන්නවා. වෙල්ගම ඇමතුමා දන්නවා. මට එහෙම විවාහයක් වෙලත් නැහැ. එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැතුව මේ මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කරන එක ගැන ගරු කතානායකතුමනි මේකට ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරලා මේක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න යොමු කරලා මේ සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා ගරු කතානායකතුම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඒක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න.
බොහොම ස්තුතියි.
අල්ගේවන්න මන්තුමා
ගරු කතානායකතුමනි අද උදෑසන අජිත් මානප්පෙරම මන්ත්‍රීතුමා විසින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමා විසින් නිකුත් කරන ආබාධිත සහිත තැනැත්තන් විසින් භාවිත කරන වාහන සඳහා රියදුරු බලපත් ලබා දීම මේ චක්‍රලේඛනයේ පිළිබඳව සඳහන් කළා. එතුමා සඳහන් කරපු කරුණ ඇත්ත. මේ නිකුත් කරපු චක්‍රලේඛනයේ తాවකාලිකව නතර කිරීමක් සිදු කරලා තිබෙන එක ඇත්ත. ඒ පිළිබඳව වගකීම මම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි බාර ගන්නවා. විශේෂම අමාත්‍යාංශයේ පැවති උපදේශක කාරක සභා රැස්වීමකදී අජිත් මාන්නපිරුව මන්ත්‍රීතුමා විසින් මේ ආබාධිත අයට රියදුරු බලපත් ලබා දීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී අපි කිව්වා ඔබතුමා මේ සම්බන්ධව කමිටුවක් පත් කරලා ඒ සඳහා යෝජනාවක් අපට දෙන්න කියලා. ඒ අනුව මගේ අමාත්‍යාංශයේ කාර්යාලයටම එතුමා ඇවිල්ලා මම සියලුම නිලධාරීන්ට එන්න කියලා මේ උපදේශක කාරක සභාවේදී මෙතුමා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව මෙතුමාට මේ යෝජනාව සකස් කරන්න සම්පූර්ණයෙන්ම උදව් වෙන්න කියලා. ඒ වගේම මගේ අතිරේක ලේකම්තුමාට කිව්වා මේ යෝජනාව නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්න. ඒ අනුව අජිත් මානප්පෙරම මන්ත්‍රීතුමා මගේ කාර්යාලයටම ඇවිල්ලා මගේ රැස්වීම ශාලාවේදීම මගේ අමාත්‍යාංශයේ සහ තවත් NGO වල නිලධාරීන් කීප දෙනෙක් සමග රැස්වීම වාර 3ක් පවත්වලා ඒ අනුව එහි ප්‍රතිඵලයක් විදිහට තමා විශේෂයෙන්ම මේ චක්‍රලේඛනය නිකුත් කිරීමට කටයුතු කළේ. මෙතන අඩුපාඩුවක් සිද්ධ වුණා. විශේෂයෙන්ම පළවෙනි රැස්වීමේදී මම සඳහන් කළේ මේ රැස්වීමේ යෝජනාව නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්න කියලා. නමුත් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමක් සිද්ධ කළේ නැහැ. එම නිසා විශේෂයෙන්ම සඳහන් කළා මේ චක්‍රලේඛනය తాවකාලිකව නතර කිරීමක් කරලා නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරලා අනුමැතියක් ගන්න කියලා. ඒකට හේතුව මොනම ආකාරයකටවත් අපි ආබාධිත අයට විශේෂ අවශ්‍යතා ඇති අයට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට බිහිරි පුද්ගලයන් සඳහා අවුරුදු 40ක් තිස්සේ රියදුරු බලපත්‍ර ගන්න බැරි වුණා. මෙය වාහන එළිව්වා. අවුරුදු 40ක් තිස්සේ තිබුණු ප්‍රශ්නයට සාකච්ඡාවට ගණනාවක් පවත්තලා විශේෂයෙන්ම ඇස්කම් නාස් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් කැඳවලා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් අපට අනුමැතිය ලබා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා ඒකේ සාර්ථකත්වයේ මත ජනවාරි පළවෙනිදා ඉඳන් බිහිරි අය සඳහා ඒ රියදුරු බලපත්‍ර නිකුත් කරන්න කියන එක. ඒ අනුව දැන් ඒ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අනුව විශේෂම අජිත් මානප්පෙරම මන්තුමාගේ මතය වෙලා තිබෙන්නේ සිංගප්පූරුව වැනි රටවල මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අනුව අපේ රටේ මේක කරන්න පුළුවන් කියලා ඒක ඇත්ත. නමුත් සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල තිබෙන මාර්ග පද්ධතිය නෙමෙයි අපේ රටේ තිබෙන්නේ. දැන් බිහිරි පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමේදීත් ඒ වාහනවල වෙනමම ලාංඡනයක් පළඳන්න කියලා කිව්වා. ඒ වගේම ඒ අයට බිහිරි අය සඳහා වෙනමම ඒ අවශ්‍ය නිර්ණායක ගණනාවක් මත තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එම නිසා මේ වැඩපිළිවෙල මොනම ආකාරයකටවත් අපේ රටේ මේ මාර්ග පද්ධතිය අනුව මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතුව තිබෙනවා. එම නිසා විශේෂම විපක්ෂ නායකතුමා හෝ අජිත් මානප්පෙරම මන්ත්‍රීතුමා මේ සභාවේදී බාර ගන්නවා නම් මේ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව කමක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුව අනුමත කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් අද මේ රියානතුරු පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කළ යුතුව තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම මේක తాවකාලිකව නතර කිරීමක් කළේ උපදේශක කාරක සභාවෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අමාත්‍යාංශයේ රැස්වීම දෙකක් තියලා විතරක් අපෙත් පරිපාලන වශයෙන් ප්‍රශ්නයක් අඩුපාඩුකම සිද්ධ වුණා. නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරලා අනුමැතියක් අරගෙන තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරලා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් ඇතුව තමයි මේ කටයුත්ත නැවත සදාකාලික නතර කිරීමක් කරලා නැහැ. මේ නතර කිරීම හුදෙක්ම ඒ විශේෂ අවශ්‍යතා ඇති අයට නොසලකා හැරීමක් හෝ ඒ අයට කරදර කිරීමක චේතනාවෙන් නෙමෙයි මේක කළේ. අපි මේ වන විටත් බිහිරි අවුරුදු 40ක් ඒ තිබුණු ප්‍රශ්නයට මේ වන විට අද සාර්ථක විසඳුමක් ලබා දීලා ඒ විධිමත් ක්‍රමය අනුව නීති රීති අනුව වෛද්‍ය උපදෙස් අනුව ඒ අයටත් හානියක් නොවෙන්න මගී ජනතාවටත් හානියක් නොවෙන්න ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ වැඩපිළිවෙලත් ඒ ආකාරයෙන් කටයුතු කළ යුතු නිසා තමයි తాවකාලිකව නතර කිරීමක් කළේ කියන එක සඳහන් කරන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියිවත් තමයි. පක්ෂනායකතුමනි,
කතානායකතුමනි, ලසන්ත අපේ මැතිතුමාට, අලගියවන්න මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ඇවිල්ලා මේකට ප්‍රතිචාරයක් දැක්වීම ගැන. මම යෝජනාවක් කරන ඔබතුමාට මේ ප්‍රශ්නය පිළිබඳව, ඒ කියන්නේ ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න ඉන්ටර්නැෂනල් බෙස්ට් ප්‍රැක්ටිසස්, ජාත්‍යන්තරව ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. අපි ඉන්නේ මේකට අපි හැමෝම වගේ කියන්නට ඕන, මේක මේ රජයේ විතරක් නෙමෙයි, අපි හැමෝම ඉන්නේ ගෞගාන පිටිපස්සේ. ඒ වගේම ඔබතුමා සඳහන් කරා මගීන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ කියලා. ඉතින් මම අහන්න කැමතියි, මේකටත් හැම රජයක්ම වගේ කියන්නට ඕන, මගීන්ගේ ආරක්ෂාව අද තහවුරු වීමක් තියෙනවා. මොකද්ද වර්තමානයේ දැන් ආබාධිත ප්‍රජාවට දැන් රියදුරු බලපත්‍ර දැන් දෙන්නේ නැහනේ. දැන් මේ හොඳ මේ තත්ත්වයේ ඉන්නයි කියන කණ්ඩායමට බලපත්‍ර දීලා අද මොකද්ද රටේ? අද කිව්වහම මේක මේ අද ඊයේ නෙමෙයි, මේක රසට ගණනාවක් මුළුල්ලේ. ඉතින් අපේ රටේ රෝඩ් ඩිසිප්ලින් එක නැහැ. ඇක්සිඩන්ට්ස් වැඩි. ඉතින් මං හිතන්නේ මේ මගින්ගේ ආරක්ෂාව පිළිබඳව සිතීම ඒක ආබාධිත ප්‍රජාව කේන්ද්‍ර කරගෙනම විතරක් නෙමෙයි, මේක අද දවසෙත් සිද්ධ වෙන්නට ඕන. හැබැයි අපිට මේ පරණ තැනේ ඉන්න බෑ ගරු කතානායකතුමනි. සිංගප්පූරුවේ එක්සත් රාජධානී, ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනස්කම් සිදු වෙලා තිබෙනවනම් වසර ගණනාවකට පෙර අපිත් අලුත් විදිහට මේක ගැන හිතන්නට ඕන.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. නෑ, අද මේ මානපුරම මේ අලගේවන් මන්
ගරු කතා නැගතුමනි, ගරු කතා නැගතුමනි, කාට දෙන්නේ දෙකක් වෙවිලා තියෙනවා. ගරු කතා නැගතුමනි, ගරු ඇමතුමනි, අපේ ප්‍රශ්නේ තිබ්බේ දැන් මේ රටේ ලයිසන් ගන්න බලාගෙන ලක්ෂ 3ක් ආබාධිත ප්‍රජාව බලාගෙන ඉන්නවා, අර ක්‍රමවේදයක් නැතුව කිර වෙලා ඉන්නවා. නමුත් දැන් ඔබතුමාගෙත් මැදිහත් වීම තුළ, ගරු ඇමතුමාගෙත් මැදිහත් වීම තුළ අපි කමිටුවක් දාලා මේක සාකච්ඡා කරා. ඒ එතන ප්‍රශ්නේ තිබ්බේ නිලධාරී මේ කරන ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් මේ චක්‍රලේඛනවල අනම්මල ප්‍රශ්න නෙමෙයි. කියන්නේ මේ රටේ ඉන්න නිලධාරීන් හිතන්නේ ආබාධිතයන වැඩ බැරි කෙනෙක් බෑයි කියලා. දැන් උදාහරණයක් අතොත් විභාගයක් ලියන්න බැලුවොත් එහෙම, මෙඩිකල් දෙන්න ගියොත් එහෙම, අධ්‍යක්ෂක නැහැ කියලා විභාග ලියන්න දෙන්න බෑනේ. නමුත් කකුලෙන් ලියන අය ඉන්නවා. ආබාධිතයාගේ විශේෂ හැකියාව දිහා බලලා දෙන්න කියන එක තමයි මුළු RMB එකේ දාපු කමිටු එකම එකගතාවයයි. මෙඩිකල් සෙන්ටර් ඔක්කොම එකග වුණා. ඒ එකඟ වෙලා තමයි චක්‍රලේඛනයන් නිකුත් කළේ. ඒ නිකුත් කිරීම ඔබතුමා වළක්වන එක ගැන අපිට තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි, පොඩ්ඩක් ඉන්න. ආරක්ෂාව ගැන ප්‍රශ්න කළා. ලෝකේ රටවල් හැම එකේම ගරු කතා නැකතුමනි, රිය අනතුරු වලට හේතු දක්වලා තියෙනවා. බීමත්ව රියපැදවීම, නොසලකිලිමත් විදියට රියපැදවීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම, ඒවා විතරයි ලෝකේ හැම රටකම තියෙන්නේ. නැතු මේ ලෝකේ වැඩිම මැරෙන රට දවසට 4 දිනක් මැරෙනවා ඇක්සිඩන්ට් හින්දා. මේක ආබාධිත පිටින් යවන්න නැතුව ආබාධිතොත් අනිත් මිනිස්සු හා සමානයි කියලා සලකලා විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි පිළිගෙන තියෙන ආබාධිතයට සමතන දෙනවා කියලා, එක්සත් ජාතීන්ගේ සම්මුතියට අපි අත්සන් කරලා තියෙන ආබාධිතයට සමතන දෙනවා කියලා. ඔබතුමා ආබාධිත කියන එකට විශේෂ සලකන්නේ නැතුව, ඒ කියන්නේ මුළු RMB ආර්.ටී.බී. එකක් දැන් මෙඩිකල් සෙන්ටර් එකක් පිළි අරගෙන දින ආබාධිතයට විශේෂයක් කරන්නේ නැහැ අනිත්‍යයට දෙන විදිහට දෙනවා කියලා. ඒක නේ ඒක වළක්වන්න එපා කියන එකයි අපි කියන්නේ.
හරි බොහොම ඉස්සෙල්ලා. ආව්. අලගන්න මන්තම මොන හරි කියනවාද?
ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාටත් මන්නපිරි මන්තමට සඳහන් කරන්න ඕනේ. අපේ රටේ රියානුත් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒක පිළිගන්නවා. ඒ වගේම මේ සම්බන්ධව විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනාවක් කළා කියලා අපි ඒක හක දැම්මේ නැහැ. මං හිතන්නේ ප්‍රථම වතාවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් අමාත්‍යාංශයේ කාර්යාලයට ඇවිල්ලා ඇමතිවරයාගේ පුටුවේ වාඩි වෙලා රැස්වීම ශාලාවේ නිලධාරි කැඳවලා කරපු පළවෙනි අවස්ථාව මේ අවස්ථාව. අපි නිර්ලෝභීව කවුරු හරි කමක් නැහැ දෙයක් කරනවා නම් අපි ඒකට අවස්ථාව දෙනවා. ඉතින් එම නිසා මම මේක සඳහන් කළේ මේක නවත්තලවත් මොනවත් නෙමෙයි. අපි ඔබතුමාලගේ සම්පූර්ණ සහයෝගය ඕනේ අපට අදහස් යෝජනා ලබා දෙන්න. ජාත්‍යන්තර අත්දැකීම් අපිට ලබා ගන්න පුළුවන්. ලෝකේ අනිත් රටවල ආබාධිතින්ට වෙනම මම්මාවක් තිබෙනවා. පදිකේන්ට වෙනම මම්මාවක් තිබෙනවා. බයිසිකල් කරුවන්ට වෙනම මම්මාවක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම මාර්ගපද්ධතියක් නෙමෙයි තිබෙන්නේ. එතකොට ජාත්‍යන්තර අත්දැකීම් අපේ රටේ ක්‍රියාත්මක කිරීමේදී මේ මාර්ගපද්ධතිය නිසා ජාත්‍යන්තර අත්දැකීමම ගෙනහලා මෙහෙට දැම්මොත් අනිවාර්යයෙන්ම විශාල ප්‍රශ්නයක් ලක් වෙනවා. නිසා මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.
අද දිනට නියමිත ന്യാයපත්‍රි විෂයාංකය අර දූෂණ විරෝධී පනත් කෙටුම් ප්‍රතේ
කාර්යසභාවක් ගන්න වෙනම දිනයක් ගන්න ඔකට. ගරු කතානායකතුමනි ඔව් කොමිටිය අවස්ථාව.
පළවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කර ඇමතුමා.
ගරු කතානායකතුමනි පළවෙනි වගන්තිය පළවෙනි පිටුව 7 වන පේළිය සිට 11 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙක ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න ලැබිය හැකි දිනයක සිට ක්‍රියාත්මක භාවයට පත්විය යුතුය. 13 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න ක්‍රියාත්මක වන දිනයේ සිට මාස 18කට නොවැඩි කාලයකදී ක්‍රියාත්මක.
පළවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
හයි.
ඔව්. කිරියල්ල මැතිතුමා.
ඉදිරිපත් කරන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරපු සංශෝධන පමණද?
නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නිර්දේශ කරපු සංශෝධන ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ඉදිරිපත් කරපු සංශෝධන සියල්ල නීතිපතිතුමා සහ නීති කෙටුම්පත් සම්පාදක සමග සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේදී එකඟ වෙච්ච සංශෝධන.
ආංශික අධ්‍යක්ෂක කාර්ක සභාවට
ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාව අනුමැතිය ලබා දුන්න සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්න සංශෝධන.
කොමිස්තුති දේවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කරන ඇමතුමා.
දෙවන වගන්තිය 3 වන පිටුව 11 වන පේළියේ සිට 15 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළත් ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. 2 මේ වගන්තියේ කාර්ය සඳහා පාලනය යන්නට වගකී යුතු බව විනිවිද භාවය ප්‍රතිචාරශීලීත්වය නීති ආධිපත්‍ය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා නිර්මිත පද්ධති සහ ක්‍රියාමාර්ග ඇතුළත් වේ.
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
3 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට.
3 වන වගන්තිය 3 වන පිටුව 31 වන පේළියට ඉක්බිතිවම පහත දක්වන කොටස ඇතුළත් කරන්න. කොමිෂන් සභාව විසින් ස්වකීය බලතල හෝ කාර්යව්‍ය ක්‍රියාත්මක කිරීමේදී හෝ කිරීමේදී කොමිෂන් සභාව සම්බන්ධයෙන් විධාන කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා නීතිය යටතේ හිමිකම් ලැබූ අධිකරණයක් හෝ විනිශ්චයාධිකාරයක් හැර වෙනත් යම් තැනැත්තෙකු විසින් කරනු ලබන යම් විධානයකට හෝ වෙනත් මැදිහත් වීමකට යටත් වීමෙන් තොරව ස්වකීය බලතල සහ කාර්යව්‍ය ක්‍රියාත්මක කිරීම සහ කිරීම කරනු ලැබිය යුතුය. 5 නෛතික අධිකාරී බලයකින් තොරව මේ වගන්තියේ 4 වන උපවගන්තියේ සඳහන් පරිදි වූ කොමිෂන් සභාවේ බලතල හෝ කාර්යව්‍ය ක්‍රියාත්මක කිරීමට හෝ කිරීමට මැදහත් වන හෝ මැදිහත් වීමට තැත් කරන සෑම තැනැත්තෙකුම ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු මහාධිකරණ විසින් වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාල සීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදකට වරදකරු විය යුතු අතර ඊට අමතරව අයන්න එකී වරදකරු කරනු ලැබූ දින සිට අවුරුදු 7ක් නොඉක්මන කාල සීමාවක් සඳහා රෝමන් 1 ජනමත විචාරණයකදී රෝමන් 2 ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී රෝමන් 3 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී ඡන්ද හිමියෙකු වීමට හෝ ඡන්දය දීමට හෝ ආයන්න රජයේ ධූරයක් දැරීමට හෝ රජයේ නිලධාරියෙකු ලෙස සේවයේ නියුක්ත වීමට නුසුදුසුකු විය යුතුය.
තුන්වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
හායි.
හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කරන්න කරමු.
හතරවන වගන්තිය හතරවන පිටුව පළවෙනි පේලියේ සිට අටවන පේලිය දක්වා වන පේලි එම පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 4.1 කොමිෂන් සභාව ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත පහත දැක්වෙන තැනැත්තන් අතුරින් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන් විය යුතුය. අයන්න ප්‍රවීණ විශිෂ්ටත්වයට පත්සා නීතිය පිළිබඳ අවම වශයෙන් වසර 20ක පළපුරුද්දක් සහිත තැනැත්තකු සහ පහත සඳහන් ක්ෂේත්‍රයන් එකක් හෝ කිහිපයක් පිළිබඳ ප්‍රවීණ විශිෂ්ටත්වයට පත් සහ අවම වශයෙන් අවුරුදු 20ක පළපුරුද්දක් සහිත තැනැත්තන් 2 දෙනෙකු රෝමන් 1 අපරාධ විමර්ශනය කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම එහි පැතිසටහන කොමිෂන් සභාවේ සංයුතිය.
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
කරු සභාපති මේ කරු කතානායකතුමනි අර කලින් එකේ පස්වන පිටුවේ තිබෙනවා 18 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. 3 ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත කොමිෂන් සභාවේ සමාජිකයන් ගෙන. ඒක එන්න ඕන 4 වෙනි වගන්තියටමයි ගරු කතානායකතුමනි.
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
6වන වගන්තිය සභාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට
6වන වගන්තිය 6වන පිටුව 18 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. මානසික හෝ වෙනත් නොහැකියාවක් හෝ මේ පනතේ පස්වන වගන්තියේ යටතේ වන නුසුදුසුකමක් යන හේතු පිළිබඳව
6වන වගන්තිය සංශෝධන සහිත සභාව එකඟද?
හායි.
7වන වගන්තිය සභාව එකඟද?
ආයි.
8වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගොරෑමතුමා.
8වන වගන්තිය 8වන පිටුව පළවෙනි පේලියේ සිට 4වන පේලිය දක්වා වන පේලි එම පේලි දෙකද ඇතුළත් ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. 2 කොමිෂන් සභාවේ යම් සමාජිකයෙකුගේ දුරයේ පුරප්පාඩුවක් එකී සමාජිකයාගේ දුර කාලය අවසන් වීම හේතුවෙන් නැති වූ විට ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මාස 3ක කාලයක් ඇතුළත නව සමාජිකයෙකු පත්කරනු ලබන තෙක් එකී සමාජිකයා සිය දුරයේ කටයුතු කරනු ලැබිය යුතුය.
8වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
9වන වගන්තිය සභාව එකඟද?
ආයි.
10වන වගන්තිය සභාව එකඟද?
ආයි.
11වන වගන්තිය සභාව එකඟද?
ආයි.
12වන වගන්තිය සභාව එකඟද?
ආයි.
13වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගෞරවමත්තුමා.
13වන වගන්තිය 9වන පිටුව 8වන පේලිය ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. 13 කොමිෂන් සභාව විසින් මේ පනතේ විධිවිධාන.
13වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
14වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
14වන වගන්තිය 9වන පිටුව 22වන පේලිය ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. සමාජිකයන් 30 දෙනෙකු විය යුතු අතර නොඑකඟතාවයක් ඇති වූ විට බහුතර තීරණය බලපවත්වනු ලැබිය යුතුය.
14වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
15වන වගන්තිය සභාව එකඟද?
ආයි.
16වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
16වන වගන්තිය 10වන පිටුව 18වන පේලියේ සිට 23වන පේලිය දක්වා වන පේලි එම පේලි දෙකද ඇතුළත්ව ඉවත් කරන්න.
16වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
17වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
17වන වගන්තිය 10වන පිටුව 27වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. මත සහ කොමිෂන් සභාවේ සමාජිකයන් විමසීමෙන් පසු මේ පනත යටතේ පවර ඇති බලතල ක්‍රියාත්මක කිරීම කාර්ය.
දාහත්වන වගන්තිය වගන්තිය සංශෝධන සහිත සභාවකගේද
ආයි.
දහටවන වගන්තිය සභාවකගේද
ආයි.
දහ නමවන වගන්තිය සංශෝධිත කිරීමට
දහ නමවන වගන්තිය දොළොස්වන පිටුව තුන්වන සහ හතරවන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න ඇයන්න. අපරාධ නඩු කටයුතු පිළිබඳ අවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් සහ මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතුය.
දහනමන වගන්තිය සංශෝධන සහිත සභාවකගේද සංශෝධන ඉදිරිපත් කිරීමට ලක්ෂ්මන් කිරියල්ල
ගරු කතානායකතුමනි, අපේ සංශෝධනයත් යෝජනාවත් ඒකම තමයි. ඒකින්ද එකට එකයි
ඒක ඇතුල් වෙලා තියෙන්නේ.
Yeah.
It is. We agreed on this, Honorable Speaker, when we had the discussion.
This is the same.
That is included here.
More or less the same.
Dhana Manuagantiya Sansodhana Sahitava Sabhava Ekangada?
Aye.
Visuvana Vagantiya Sabhava Ekangada?
Aye.
Visiyakvana Vagantiya Sansodhita Patkirimata?
Visiyakvana Vagantiya Dahatungana Pituva. Visiyatvani Peli Ivatkara Evinota Pahata Dakvina Kota Sadhesa Karanna. ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව විමසමින් මේ පනතේ 19 වගන්තියේ දෙවන උපවගන්තියේ දක්වා ඇති නුසුදුසුකම් වලින් හේතු එකක් හෝ කිහිපයක් මත හෝ අධ්‍යක්ෂක ජෙනරල්වරයාගේ හැසිරීම කොමිෂන් සභාවේ බලතල සහ කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් නිෂේධනාත්මකව බලපාන විට
21 වගන්තියේ සංශෝධන සහිතව සභාවකගේද
ආයි,
22 වගන්තියේ සභාවකගේද
ආයි,
23 වගන්තියේ සංශෝධන ඉදිරිපත් කිරීමට
23 වගන්තිය 14 වන පිටුව 14 වන පේළියට ඉක්බිතිව පහත දක්වන කොටස ඇතුළත් කරන්න. 3. ජනාධිපතිවරයා විසින් විවස්ථාදායක සභාවේ නිර්දේශය මත එම දුර කාලය අවසන් වීමේ සිට මාස 3ක් ඇතුළත නව අධ්‍යක්ෂක ජෙනරල්වරයෙකු පත් කරනු ලැබිය යුතුය.
ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා
same this that is inserted.
එකඟයි.
Agreed.
23 වගන්තිය සංශෝධන සහිතව සභාවකගේද
හායි,
24 වන වගන්තිය සභාවකගේද
ආයි,
25 වන වගන්තිය සභාවකගේද
ආයි,
26 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
26 වන වගන්තිය 17 වන පිටුව 1. 6 වන පේළි ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. රාජ්‍ය විගණන සේවයේ යම් සමාජිකයෙකු එම සමාජිකයාගේ සහ විගණන සේවා කොමිෂන් සභාවේ සහ 2. 10 පේළියේ සිට 12 පේළිය දක්වා වන පේළි එම පේළි දෙක දැතුලත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. නැතහොත් කොමිෂන් සභාව විසින් සහ විගණන සේවා කොමිෂන් සභාව විසින් එකඟ විය හැකි විශ්‍රාම වැටුප් හෝ
26 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකගේද
ආයි,
27 වන වගන්තිය සභාවකගේද
ආයි,
28 වන වගන්තිය සභාවකගේද
ආයි,
29 වන වගන්තිය සභාවකගේද
ආයි,
31
වන වගන්තිය 20 වන පිටුව 1. 13 වන පේළියේ සිට 21 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙක දැතුලත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව සහ පළවන උපවගන්තිය විධිවිධාන වල කුමක් සඳහා නුවද යම් වරදක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණ විමර්ශන සහ අපරාධ නඩු කටයුතු සඳහා වන සියලු වියදම් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතුය. සහ 21 වන පිටුව 13 වන පේළියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. 6. 4 වන උපවගන්තියේ ආඡේදයේ යටතේ යම් මුදල් පරිත්‍යාග ත්‍යාග රික්තාවරණ හෝ ප්‍රධාන වශයෙන් ලැබුණු විට එම පරිත්‍යාග ත්‍යාග රික්තවරණ හෝ ප්‍රදානය ලබා දුන් මූලාශ්‍රය සහ අරමුණ එම ලැබීමේ දින සිට මාසක් ඇතුළත ජනතාවට දැන ගැනීමට සැලැස්විය යුතුය.
31 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකගේද ලක්ෂණ කිරියල් මැතිතුමා චන්දිම් විරක්කොඩි
මැතිතුමා ආමෙන් ආ ප්‍රපෝසල් හැස් බීන් අප්‍රූව්ඩ්
ආරයිට්
සේම අපි
ඇග්‍රී
යා
32 වන වගන්තිය
සංශෝධන
සහිතව සභාවකගේ
ආයි